තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස අද දවසේදී මේ සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකින් දේශනා කළ ලෝකයාගේ දුක නිවෙන තුන් සද්ධර්මයෙන් බිදක්. ඒ නිසා මේ ධර්මය ශ්‍රවණය කරන්ට කලින් තමන්ගේ චිත්තසංතානයන් සංවර කරගෙන බොහොම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, සාම්ප්‍රදායික දේශන රටාවෙන් වෙලා අද දවසේදී මම ආචික්කංචන දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ආචික්කන කියලා කියන්නේ පින්වතුනි කියන ලද සාමාන්‍යයෙන් කෙනෙකුට කියන විදිහට දේශනාවක්. ඒ නිසා මම සූත්‍ර පාඨයක් ගාතාවක් මාත්‍රකාවසෙන් තබන්නේ නැතුව මේ දේශනාව ආරම්භ කළේ මේ විදිහට. මේ පිමුතුන්ට බොහොම වටිනා අර්ථයක් සිද්ධ කළ දෙන්න ඕනේ කියන අදහසින් මේ දේශනාවේදී මම බලාපොරොත්තු වෙන මුලින්ම අසංකත ධාතුව නැත්නම් නිවන කියන ධර්මතාවයේ මොකද්ද කියන කාරණාව නැවතත් විස්තර කරලා පෙන්වන්නට. ඒ ටිකට හේතුව තමයි වර්තමාන දිහා බලනකොට නොයෙක් නොයෙක් ක්‍රමවේදයන් මාර්ගය තුල ගොනු වෙලා තියෙනවා. මාර්ගය කියලා නොයෙක් නොයෙක් දේශනාවන්ගේ විවිධත්වයක්, භාවනා ක්‍රමවල විවිධත්වයක්, නානත්වයක් පෙනෙනවා. එහෙම දේශනාවන්ගේ විවිධත්වයක්, නානත්වයක් ඇතිවෙන්න හේතුව ඵලය ගැන ඇති නිස්සතාවක් නැති නිසා. මෙතනදී කිසිම කෙනෙක් කිසිම තැනක් විවේචනය කරන අර්ථයකින් නෙවෙයි මේ ධර්මය ශ්‍රවණය කරන පින්වතුන්ට නිවැරදි දේ මොකද්ද කියලා හඳුනා ගන්න පහසු පිණිස මම වර්තමානයේ තියෙන වටපිටාව පොඩ්ඩක් මතක් කරනවා. ඒ මතක් කිරීමෙන් කරන්නේ තව කාවවත් විවේචනය කිරීමක් නොවන බව නැවතත් මතක් කරනවා. මේ ධර්මය ශ්‍රවණය කරන පින්වතුන්ට ඒ කරුණු පිළිබඳව දැනගෙන අවබෝධ කරගෙන තියෙන එක තම තමන්ගේ නිවීමට තම තමන්ගේ මිදීමට ගොඩාක් උපකාර වෙයි. පින්වතුනි, මෙතනදී මාර්ගය පිළිබඳව වර්තමාන නිස්සතාවක්, ඒ වගේම වර්තමානයේ තුල එකඟකමක් නැති වෙන්නට, මාර්ගය පිළිබඳව භවනා පිළිබඳව නානා දේශනා නානා ක්‍රම වේද ඇති වෙන්නට හේතුව ඵලයේ නිස්සතාවක් නැති එක. එහෙම නැත්නම් නිරෝධ ධාතුව කියන ධර්මතාවය, අසංකත ධාතුව කියන ධර්මතාවය මනාකොට වටහා නොගන්නා කම. එතනදී පින්වතුනි, තථාගතයන් වහන්සේ මේ නිරෝධ ධාතුව ආරම්භය ලක්ෂණ ටිකක් පෙන්වලා තියෙනවා. මෙලොවක් නැති, පරලොවක් නැති, ඉරහඳ ග්‍රහ තාරකා ආදී කිසිවකුත් නැති, අඳුරකුත් නැති, ආලෝකයකුත් නැති, ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ පිහිටීමකුත් නැති. මෙන්න මේ අසංකත ධාතු ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. මේ ටික අහගත්තාම ගොඩක් දෙනෙක් නිවන කියන ධර්මතාවයේ නිරෝධ ධාතුව සංකල්පමය වශයෙන් හිතා ගන්නවා. අපිටම අහන්න ලැබිලා තියෙන නිරෝධ ධාතුව ගැන ලෝකේ දරන අදහස් කීපයක් බොම ඉදිරිපත් කරන්නම්. සමහර කෙනෙක්ගේ අදහස තමයි නිවන කියන්නේ මේ අවකාශ ස්වභාවයට පත්වෙන එක. ඒකට අර්ථ දක්වන්නේ අවකාශය කියන එක කිසිවකින් ඇතිවෙච්ච එකකුත් නෙමෙයි, කිසිවකින් නැති වෙන එකකුත් නෙමෙයි. ඒ නිසා මේ අවකාශ ධාතුවයි නිරෝධ ධාතුව කියන්නේ කියන අදහස් තියෙනවා. නමුත් පින්වතුනි, ඒ කාරණාවත් වැරදි. අවකාශ ධාතුව හැම වෙලාවෙම රූප නිසා පෙනෙන ධර්මතාවයක්. රූපයන්ට සාපේක්ෂව අවකාශ ධාතුව ඉපදිලා තියෙන්නේ. එවැගේම අවකාශ ධාතුව චිත්ත චෛසිකයන්ගෙන් අපි අරමුණු කරන කම නිසා අවකාශ සංඥාව අපිට ඉපදිලා තියෙන්නේ. එවැගේම මේ අවකාශය කියන එක රූපයක් එතනට පත් වෙනකොට එතන තියෙන ඉඩ නැති වෙනවා. රූපය අයින් වෙනකොට එතන තියෙන ඉඩ ඇති වෙනවා. මේ විදිහට අවකාශ ධාතුව කියන ධර්මතාවය අසංකත ධාතුව කියන ධර්මතාවයට ගැලපෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ අවකාශ ධාතුව ආරම්භය පවතින මනස ආකාශ සංඥායතන කියන චේතෝ විමුක්තියකින් පනවලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමයක් වැරදි. නිරෝධ ධාතුව තිබඳු අවකාශකින් පෙන්වන්න පුළුවන් කමක් නෙමෙයි. තව සමහර කෙනෙක් නිවන කියලා කියන්නේ අරමුණු කිසිවකින් ගහණය නොවුණු, අරමුණු කිසිවක් නැති ශුන්‍යතාවයක්, කිසිම අරමුණක් නැති හිස් බවක් දැනෙනවා නම්, ශුන්‍යතාවයක් දැනෙනවා නම්, මෙන්න මේ ශුන්‍යතාවය නිවනයි කියන අදහස ඇති කරගෙන තියෙනවා. පින්වතුනි, ඉබඳු ශුන්‍යතාවයකුත් නෙමේ නිවන කියන්නේ. පින්වතුනි, මේ ශුන්‍යතාවයේද සංකතයි. එතනදී හැම ධර්මතාවයෙන්ම ශුන්‍යයි. ශුන්‍යයි කියන භවෙන් අශුන්‍යයි කියන ධර්මතාවයක් මෙතන තියෙනවා. අපි නොඑක් නානාරම්මණය මෙනෙහි නොකර ශුන්‍යතාවයේ මෙනෙහි කිරීම නිසා ශුන්‍යතාවය අපිට ප්‍රකට වුණා මිසක, එහෙම නැත්නම් අපි අරමුණු නොකළා නම් ඒ ශුන්‍යතාවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එබඳු ශුන්‍යතාවයකුත් නෙමෙයි මේ නිරෝධ ධාතුව කියලා කියන්නේ. ඊට පස්සේ තව කෙනෙකුගේ අදහසක් තමයි අසංකත ධාතුව නැත්තම් නිවන කියලා කියන්නේ අනිමිත්ත බවක්, නිමිති කිසිවක් නැති බවක්. නිමිති එකක්වත් හිත සිසාරා වටපිට බැලුවොත් හිතට කිසිම නිමිත්තක් හසු නොවේ නම්, මෙන්න මේ හිතට කිසිම නිමිත්තක් හසු නොවන ගතියයි නිවන කියන්නේ කියන අදහසක් ඇති කරගෙන තියෙනවා. පින්වතුනි, සීල නිමිති නැති වුණාට අනිමිත්ත බව නිමිත්තක්. ඒ නිමිත්ත තුල දැන් මේ විඥානය ඇසුරු වෙනවා මිසක ඒක නිරෝධ ධාතුව නෙමෙයි. ඊට පස්සේ තව කෙනෙක් අදහසක් දරනවා අසීමිත වූ මනස, විශ්වයේ කාටත් පොදු මනස නිවනයි කියලා. පිංගුතුනි මනස කියන්නේ විඥානය කියන්නේ සිත කියන්නේ සංකත ධර්මයක් අසීමිත වූ මනසට අසීමිත වූ මනස අරමුණු කිරීම විඥානං ඡායතන සමාපත්තිය හැටියට තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා ඒ නිසා අරමුණු වලින් මිදුණු අරමුණු වලින් ශුන්‍ය වෙච්ච අසීමිත මනස නිවනයි කියන ධර්මතාවය දෙන්නේ නැහැ. ඊට පස්සේ තව බොහොම දිනක් හිතාගෙන ඉන්නවා සංඥා නිරෝධයේ නිවනයි කියලා. ස්පර්ශය නිසා යම් වේදනා සංඥාවක් උපදී නම් ස්පර්ශය නැති වෙනකොට මේ වේදනා සංඥාවන්ගේ නැතිකම බලනවා ඒ සංඥා නිරෝධයේ නිවනයි කියලා. පින්වතුනි සංඥා නිරෝධයේ නිවන වෙන්නේ නැහැ. සංඥා නිරෝධයේ නිවන වෙන්නේ වන්නේ නම් අසඤ්ඤ සත්‍යෝ කලම නිවන් දැකලා වෙනවා. අසඤ්ඤ සත්‍යයන්ට එකදු සංඥාවක්වත් නැහැ. ඒකම ස්කන්ධයන්ගේ නැතිකමෙන් නිවන පණවන්නේ නම් නිරෝධ ධාතු පණවන්නේ නම් අපි මිනිස්සුයෝ නෙමෙයි තිරසංගත සත්තුත් ජීවිතය අවසානයේදී මේ සංඥාවන් නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ඒක නිවන නම් වෙන සංඥාවක් නොහට ගන්නට ඕනේ මේ තියෙන සංඥාව නිරුද්ධ වෙනකොට. නමුත් මේ සංඥා නිරෝධයත් නිවන නෙමෙයි. එතනදී අපිට තවත් පැහැදිලි කරගන්නට පුළුවන් ධර්මතාවයක් තමයි අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ සච්ච යමකේදී මේ නිරෝධය පිළිබඳව තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නේ විසර්ජනය කරනවා. මේ පින්වතුන් හොඳට මේ කාරණා සිහියට ගන්න. හොඳට හිතේ තබා ගන්න, හිතේ තබාගෙන මේවා විමර්ශනය කරන්න. මේවා අධ්‍යයනය කරන්න. හිතලා බලන්න. ශාසනයට පිළට ගැළපෙනවද කියන කාරණාව මේ ගන්න අර්ථ පින්වතුන් සිහිකට යුතුයි. කවුරු හෝ දේශනාවකින් පින්නුව පමණකින් නොගත යුතුයි. ඒ යමක ප්‍රකරණේ සච්ච විභංගයේදී ප්‍රශ්නයක් අහනවා. නිරෝධං නිරෝධ සච්ඡං නිරෝධ සච්ඡං නිරෝධං කියලා. නිරෝධය කියන්නේ මේ නිරෝධ සත්‍ය කීපයකටද? නිරෝධ සත්‍ය කියන්නේ නිරෝධයටද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේම උත්තර දෙනවා නිරෝධං නිරෝධං නිරෝධංච න නිරෝධ සත්‍යං. නිරෝධේ නිරෝධයක් වෙනවා, නිරෝධ සත්‍ය නෙමෙයි. නිරෝධ සත්‍යං නිරෝධංච නිරෝධ සත්‍යංච. නිරෝධ සත්‍ය නිරෝධයක්ද වෙනවා, නිරෝධ සත්‍යද වෙනවා කියලා. එතනදී නිරෝධේ නිරෝධයෙන් සක නිරෝධ සත්‍ය නෙමෙයි කියලා පෙන්වහම මොකද්ද නිරෝධ සත්‍ය නොවෙන්න නිරෝධේ? පින්වතුනි ආහාරය නිසා රූපය හැදෙනවා. ආහාර නිරෝධෙන් රූප නිරෝධයි කියලා බලන්න පුළුවන් අපිට. ආහාර නිරෝධෙන් රූප නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා නම් ඒක නිරෝධයක් මිසක නිරෝධ සත්‍යයක් නෙමෙයි. ඒ වගේම ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම ඇති වෙනවා. ඒ ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥාවන්ගේ නිරෝධයක් තියෙනවා නම් මේක නිරෝධයක් තමයි. නමුත් ඒක නිරෝධ සත්‍ය නෙමෙයි, මේ නිරෝධ ධාතුව නෙමෙයි. නාම රූප දෙක නිසා විඥානය හට ගන්නවා. ඒ නාම රූප නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. ඒ නාම රූප නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා කියන තැන නිරෝධයක් තමයි. නමුත් ඒක නිරෝධ ධාතුව, නිරෝධ සත්‍ය නෙවෙයි. මේ ස්කන්ධ ටික ආහාරපත්යෙන් හතගෙන ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලා තියෙන්නේ. රූපය කබලින්ක ආහාරයෙන්, වේදනා සංඥා චේතන ස්පර්ශ ආහාරයෙන්, විඥානය මනෝ සංචේතන ආහාරයෙන්, නැත්නම් නාම රූප දෙක ආහාර කරගෙන විඥානය හතගෙන තියෙනවා. ඒ ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙලා තියෙනවා. මේ නිරෝධය නිරෝධයක් වුණාට නිරෝධ සත්‍ය නෙමෙයි. එහෙමනම් බලනකොට සංඥා නිරෝධය කවදාවත් නිරෝධයක් නෙමෙයි. සංඥා නිරෝධය සමාපත්තියක් කොට වාසය කරන්නත් පුළුවන්. ඒක සමාපත්තියක් මිසක ඒක නිවනද නෙමෙයි කියන කාරණාව තේරුම් කරගන්නටත් ඕනේ. එතකොට බොහෝ දිනෙක මෙන්න මේ ධර්මතාවය තුල තමයි වැරදි අදහස් ඇති කරගෙන තියෙන්නේ, මේ සංඥා නිරෝධේ නිවනයි කියලා. පින්වතුනි, සංඥා නිරෝධය නිවන වෙන්නේ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ මේ අභිධර්ම පිටකයෙන් පෙන්නනවා, නිරෝධ සත්‍යං නිරෝධංච නිරෝධ සත්‍යංච. නිරෝධ සත්‍ය නිරෝධයද වෙනවා, නිරෝධ සත්‍යයද වෙනවා. නිරෝධ සත්‍ය කියන එක ඒකත් නිරෝධයක් තමයි. ඒක නිරෝධයේද නිරෝධ සත්‍යද වෙනවා. ඉස්සෙල්ල කියපු ටික නිරෝධයේ මිසක නිරෝධ සත්‍ය නෙමෙයි. එතකොට තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම ස්කන්ධයන්ගේ පැත්තෙන් මුලින්ම අපිට නිරෝධය, නිරෝධ ධාතුව පෙන්වෙන්නේ නැහැ. ඔකට අපි හොඳ කාරණාවක් තියෙනවා. සංයුත්ත නිකායේ අසංකත වග්ගයේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන, මහණෙනි නුඹලට මම අසංකතං වූ භික්කවේ දේශිස්සාමි අසංකතං මග්ගංච. මහණෙනි නුඹලට මම අසංකතයත් අසංකතයට මඟ දේශනා කරන්න කියලා. කතම් භික්කවේ අසංකතං, මහණෙනි අසංකතය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා, රාගක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ අසංකතං. රාග, ද්වේෂ, මෝහයන්ගේ ක්ෂය බව, නැසෙන බව, රාග, ද්වේෂ, මෝහයන්ගේ මතු නූපදින ස්වභාවයට පත් කරන ක්‍රම අසංකතය කියලා පෙන්වනවා. ඒකේ අර්ථයත් මම පින්වතුන්ට ඉදිරියේදී පෙන්වන්නම්. ඇයි තථාගතයන් වහන්සේ එහෙම දේශනා කළේ කියන කාරණාව. ඉතින් මම මුලින් මතක් කළේ ඵලය ගැන, නැත්තම් නිස්සහව ගැන, නිවන ගැන, මේ වගේ එක එක විදිහේ මත තියෙනවා. කෙනා කෙනාට ආවේනික වෙච්ච, කෙනා කෙනා හදාගත්ත නිවන වල තියෙනවා. අන්න ඒ නිසයි පින්වතුනි මේ මාර්ගයන්ගේ දේශනාවන්ගේ මේ නානත්වය තියෙන්නේ. යම් කිසි කෙනෙක් නිරෝධ ධාතුව, නිරෝධ සත්‍ය යතහ ස්වභාවයෙන් තත්තු පරිදි තථාගතයන් වහන්සේ දේශනා කළ ආකාරයට දැන අවබෝධ කරගත්තොත් මේ දේශනාවන්වල නානත්වයක් පෙනෙන්නේ නැති වෙයි. ඒ වගේම භාවනාදී ක්‍රම උපායන්ගේ නානත්වයක් පෙනෙන්නේ නැති වෙයි. මේ විදිහේ නානත්වයකට ලෝකේ පවතින්නට හේතුව තමයි ඵලේ නානත්වයක් තියෙන නිසා. එතකොට අපි සැබවින්ම විමර්ශනාත්මකව පොඩ්ඩක් බලමු. නිරෝධ ධාතුව කියන්නේ ඇත්තටම මොකක් වෙන්නට ඕනේද කියන කාරණාව. මම ඒ නිසයි අද මේ වගේ දේශනාවක් පටන් ගත්තේ. සූත්‍ර පාඨයක් හෝ ගාථාවක්වත් මාත්‍රකාවසින් තබා ගන්නේ නැතුව වර්තමාන පරිසරයේ පරිසර රටාව පෙන්නලා, ශාසන වටපිටාව පෙන්නලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ සැබවින්ම පෙන්වපු යථා ස්වභාවය මොකද්ද කියන කාරණාවත් පෙන්වන්නට සාකච්ඡා කරන්නට ඉඩ ලබා ගන්න. ඉතින් අපි මෙතනදී බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ නිවන හැටියට, නිරෝධ ධාතුව හැටියට රාගක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කියලා. රාග, ද්වේෂ, මෝහයන්ගේ ක්ෂය බව නිවනයි කියලා නෙපෙන්නේ. ඔන්න එතකොට අර අපි ඉස්සෙල්ලා කියපු එකක්වත් ගැලපෙන්නේ අහස වගේයි. කිසිවක් නැති ශුන්‍යතාවයක්, නිමිති නැති අනිමිත්ත බවක්, සංඥාවගේ නැතිකමක්, සංඥාවගේ නිරෝධයක්, ඒ වගේම පොදු මනසක් කියලා මේ වගේ නැත්තම් අසීමිත ශුන්‍යතාවයක් කියලා මේ වගේ මොනවා හරි කාරණාවක් පෙන්වලා නැහැ. කෙලෙස් ටිකක නැති කිරීමක් තමයි පෙන්වලා තියෙන්නේ. ආශ්‍රයයන්ගේ ක්ෂය කිරීමක් තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේ කෙලෙසුන්ගේ නැති බව නිවන හින්දත් නෙමෙයි පින්වතුනි. ආශ්‍රයයන්ගේ ක්ෂය බව නිවන හින්දත් නෙමෙයි පින්වතුනි. ආශ්‍රයයන්ගේ ක්ෂය බව නිවන නම් කෙලෙසුන්ගේ නැති බව නිවන නම් ඒ නිවනද සත්‍ප්‍රත්‍යයි. ප්‍රත්‍ය සහිත වූවක් වෙනවා. ඇයි? නත්ති ප්‍රත්‍යයකේ දිලා තියෙනවා. කෙලෙස් නැතිවීමේ ඵලය නිවන කියන ගණයට යනවා. නමුත් රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියන මේ වචනේ සැබෑ ස්වභාවය අපි ටිකක් තේරුම් කර ගන්නට ඕනේ. ඒ ටික තේරුම් කරගන්නට අපි එක්තරා ආකාරයක ධර්ම පරීක්ෂණයක් කරමු. පින්වතුනි, අපිට සත්ව පුද්ගල භාවය හැඟෙන අපේ ඇස් ඉදිරිපිටට යම් සවිඥානික රූපයක් ආවහම සත්ව පුද්ගල භාවය හැඟෙන ඒ එක් රූපයක් ගනිමු. අපි නාම රූප දෙකක් ගනිමු. අපි කියමු නමක් කියලා. අපි සමන් කියලා යාළුවෙක් කියන්නකෝ. හරි. දැන් ඉස්සෙල්ලාම අපි මෙතන අපි සමන් කියලා කියන තැන, සමන් කියලා යාළුවෙක්ව දකින තැන අපේ දැන ගැනීම, අපේ දැකීම, අපිට හම්බ වෙන අපේ මානසික මට්ටම් පැත්තකින් තියලා පවතින ස්වභාවය අපි ටිකක් සිහි කරලා බලමු. සමන් කියලා යාළුවා කියන තැනක පින්වතුනි හොඳට බලන්න, එතන රූපයක් හම්බ වෙනවා අපිට. සමන්ගේ රූපය අපි දන්න විදිහට. දැන් මේ රූපය යථා ස්වභාවයෙන් හොඳට මෙනෙහි කිරීමකට ලක් කළොත් අපි වෙනදා බලන විදිහට සත්ව පුද්ගල ආත්ම නොවන, කෙනෙක්ගේ නොවන, කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් ආදී කොටස් 32කින් යුක්ත කයක් අපිට හම්බ වෙයි. එතකොට දැන් මේ කොටස් 32කින් යුක්ත මේ රූපය කෙනෙක්ගේ නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි, සත්වයෙක්ගේ නෙමෙයි, හේද ආහාරපත්ති. උන්න අපි සමන් කියන තැනක තියෙන රූපේ ස්වභාවය. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් ප්‍රතිසන්දි වශයෙන් උප්පත්ති වශයෙන් මේ රූපේට දැසගත් විඥානය ඔක්කන්ති නාම රූපං කියලා. ඒ විඥානය කෙනෙක් නෙමෙයි, කෙනෙක්ගේ නෙමෙයි. අවිද්‍යාව කර්ම තණ්හා කියන ප්‍රත්‍යකින් හටගත්තේ වර්තමාන නාම රූප කියන ආහාරය ඇසුරු කරමින් පවතින්නේ. එතකොට මේ සිත මේ කයෙහි බැඳී පවතිනවා. මේ විඥානේ මේ කයෙහි මේ රූපෙහි බැඳී පවතිනවා. ඒ නිසා තමයි මේ ආහාරයෙන් හැදුණු රූපේ හැඟීම් දැනීම තියෙන්නේ. ඒ වගේම මේ කයේ බැඳී පවතින, කය ඇසුරු කරගෙන පවතින මේ සිත නිසා තමයි පින්වතුනි මේ කයේ ඉදිරියෑම, ආපසුවේම, වටපිට බැලීම කියන ක්‍රියා ටික සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ කය ඇසුරු කරගෙන පවතින සිත රූපාදී අරමුණු දැකීම, සද්දාදී අරමුණු ඇසීම, ගන්ධ රසාදී අරමුණු ගැනීම කෘත්‍ය ටිකක් කරනවා. සිතටයි දැනෙන්නේ, සිතිනුයි දැනගන්නේ, සිතිනුයි අරමුණු විඳින්නේ. එතකොට එහෙම ක්‍රියාදාම ටිකක් සිද්ධ කරමින් මේ කය ඇසුරු කරගෙන පවතිනවා විඥානයේ සිත නැත්නම් නාම ධර්ම ටික, චිත්තචෛසික ටික. දෙපැත්තකින් ආපු ඵල දෙකක්, ආහාරය නැමැති හේතුයෙන් හටගත් රූපය නැමැති ඵලයකුත්, අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් හටගත් නාම ධර්ම ටිකකුත් තමයි දැන් අපි සමන් කියලා දකින තැනක තියෙන්නේ. හරි, දැන් මේ යථාර්ථය පැත්තකින් තබන්න. දැන් මේ සමන් කියන තැනක නාම රූප දෙක තියෙද්දි ඔය සවිඥානක කය, විඥානේ සහිත කය නැත්තම් ඔය නාම රූප දෙක අපේ ඇස් ඉදිරිපිටට ආවොත් මුලින්ම අපිට ඇති වෙනවා මේ නාම රූප දෙක, නාම රූප දෙකක් නේද, ඒ නාම ධර්මද මේ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ වැඩ ටිකක් කරමින් පවතින නාම ධර්ම ටිකක් ඉපද නිරුද්ධ වෙන. ඒ රූපය මේ ගතියෙන් යුක්තයි, ඒකද මෙන්න මේ හේතුයෙන් හටගත්තේ කියලා නාම රූප දෙකත් නාම රූප දෙක ඇති කරන හේතුව ප්‍රත්‍ය අපි දන්නේ පච්චේ පරිග්ගහ ඥානය නැත්නම් ධම්මට්ඨිති ඥානේ නැ. තථාගතයන් වහන්සේ ලෝකේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකේ පවතින සැබෑ ස්වභාවයක්, සත්‍ය ස්වභාවයක් තිබුණා. ඒවන් ධම්මතා, ධම්ම නියාමතා, ධම්මට්ඨිතා කියලා එකක් තියෙනවා. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් ওই ටික තිබුණා, තියෙනවා. නමුත් ලෝකෙට වැහිලා. ලෝකෙට වැහිලා කියන්නේ ඔය ඇත්ත තියෙන තැනක ඔබඳු නාම රූප දෙක ඇස් ඉදිරිපිටට එනකොට අවිද්‍යාව කියන ධර්මතාවය අපි තුල කෙනා කෙනා තුල ක්‍රියාත්මකයි. මේ අවිද්‍යාවෙන් නාම රූප ධර්මයන්ගේ යතහ ස්වභාවය නොපෙන්නා, ඇත්ත ඇති හැටිය නොපෙන්නා වැරදි දෙයක් ඇති කරනවා. අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. පවතින ඇත්ත ඇති හැටිය නොපෙන්නන කමත් ඒ වගේම සංඛාරී ඇති කරන කමක් කියන කාරණා දෙක. ඉතින් මුලින්ම මේ නාම රූප දෙකේ යථා ස්වභාවය නොපෙන්නලා ඊට පස්සේ වරදක් පෙන්වුවා අපිට, කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස පෙන්වුවා. පෙන්වුවට පස්සේ ඒ පුද්ගලයා සමන් කියලාත් අපි තවනම් කරගත්තා. ඒ වගේම ඒ පුද්ගලයා මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, අක්කා, දුව, පුතා කියලාත් අපි නම් කරගන්නවා, ඇසුරු කරනවා, කතා කරනවා. මේ ඔක්කොම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතා ටිකක් ලෝකයක්. ලෝකේ කියන්නේ නිකන් නෑ, තමන් ඉන්නවා, තමන්ට අම්මෙක් තාත්තෙක් ඉන්නවා, සහෝදරයෙක් ඉන්නවා, ඥාතීන් හිතේසින් ඉන්නවා. මෙන්න මේ වගේ තමන් සහිත පිරිසක් සමග අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇසුරු කරමින් පරිහරණය කරන මානසික මට්ටමටයි ලෝකෙ කියලා පෙන්වන්නේ. එතකොට ඔන්න දැන් මේ නාම රූප දෙකේ ඇත්ත නොදැන පුද්ගලයේ කියන දැක්ම ඇති වුණා. ඔන්න දැන් මෝහය. ඊට පස්සේ මේ ඉන්න පුද්ගලය සමන් කිව්වා. සමන් බොහොම හොඳ කෙනෙක්. සමන් මගේ ඥාතිවරයෙක්, යාළුවෙක්. සමන් මට උදව් උපකාර කරනවා කියලා සමන්ට අපි ආදරය කරනවා, කැමති වෙනවා, ආස කරනවා. ඒක අපේ තණ්හාව, රාගය. ඔය අතර සමන්ගේ යම් යම් කරුණු කාරණාවල අපේ හිත සැසඳෙන්නේ නැහැ. ඒ හින්දා සමන්ගේ යම් යම් වැඩවලට නම් අපි කැමති නැහැ. ඒ හින්දා අකමැත්තත් ඇති වෙනවා. එතකොට ඔන්න සමන් කියන තැනත් සමන්ට කැමැත්ත අකමැත්තක් දැන් අපි තුල පවතිනවා. දැන් මේ අපි සමන් කියලා පුද්ගලයෙක් පටලගෙන කටයුතු කළාට සම්පූර්ණ කෙලෙස් ගුලියක පින්ඩයක් මේ තියෙන්නේ. නාම රූප දෙක තියෙන තැනක මේ ටික ඔක්කොම මනෝමය අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින ධර්මතා ටිකක්. සමන් ගැන හිතන්නේ, සමන් ගැන වචන කතා කරන්නේ, සමන්ට යමක් දෙන්නේ, සමන්ගේ යමක් ගන්නේ, මේ ඔක්කොම අවිද්‍යාපච්ච සංඛාරා. දැන් ඊගව පරේෂණේ අපිට මේ සවිඥානික නාම රූප දෙක හම්බ වෙනකොට සමන් කියලා පුද්ගලයෙක් කියලා ප්‍රඥප්තිය දන්නේ නැත්නම් සත්වයෙක් කියන හැඟීමෙන් හෝ ඇති වෙනවා නම් මේ සවිඥානක රූපය නැත්තම් මේ නාම රූප දෙක පින්වතුනි ඕනෝ මිනිස්සෙක්ගේ ඇස් ඉදිරි පිටට ගියොත් නම දන්නේ නැත්තම් තව සත්‍යයක් තව පුද්ගලයෙක් කියන හැඟීමම ඇතිවෙනව නේද කියලා බලන්න. ඒට ඔබෙන් තියෙන යථාභූත ස්වභාවය ධර්මත්‍ත්‍ය නාම රූප ධර්මය කාටවත් තේන්නේ පුද්ගලයෙක් කියන සංඥාව ඇති වෙනවා. හොඳයි, මේ නාම රූප දෙක නැත්තම් මේ සවිඥානික කය දෙවියෙක්ගේ ඉදිරි පිටට આવොත් දෙවියටත් හිතෙන්නේ තව සත්වයක්, මිනිසෙක් කියන අදහස මිසක දෙවියන්ටත් නෑ මේ නාම රූප ධර්මයෙන් ගැන නෝන. හොඳයි, මේ සවිඥානික නාම රූප දෙක සවිඥානික කය බ්‍රහ්මයේ සිදිරි පිටිට පැමිණෙන්නට පුළුවන් නම් ඒද සත්වයක් පුද්ගලයෙක් කියන හැඟීමම බ්‍රහ්මයට ඇතිවේ මිසක ඒට උබ්බින් පවතින දෙයක් නැහැ. හොඳයි, මේ නාම රූප දෙක සවිඥානික කය ත්‍රිසංගත සත්‍යයේ සිදිරි පිටට පැමුණුණු ඒද තව සත්වයක් කියන අදහස, කෙනෙක් කියන අදහස, පුද්ගලයෙක් කියන අදහස ඇතිවේ මිසක ඊට වඩා යමක් නැහැ. ප්‍රේතයේ සිදිරි පිටිට, අසුරයේ සිදිරි පිටිට, නිරසත්වයේ සිදිරි පිටට આવෝ ඒද තව සත්වයක් දකී, පුද්ගලයෙක් දකී මිසක ඊට ඔබෙන් දෙයක් නැහැ. එතකොට හොඳට බලන්න මේ සවිඥානක කය නැත්නම් මේ නාම රූප දෙක යටින් අවීචී පටන් අවීචීන නිර්සත්‍යංගෙ ඉඳලා උඩින් අකනිට්ඨකාව දක්වා සඤ්ඤා සහිත සත්වයන්ගේ ඇස් ඉදිරි පිටට ආවොත් සත්ව පුද්ගල සංඥාවක්ම ඒ సంతානවල උපදිනව මිසක ඒතහා ලැබෙන්නේ නැහැ. ඒ වගේ එතකොට 31 තලයක් බෙදිලා තියෙන පින්වතුනි මෙන්න මේ විදිහට සත්ව පුද්ගල භාවය ආත්ම භාවය අවිද්‍යාවේ කෘත්‍යයක් හැටියට බෙදිලා කෙලෙස් වල අඩු වැඩිකම් මත උස් පහත් කමෙන් සතර ආපාය මිනිස්සු දිව්‍ය බ්‍රහ්මයෝ කියලා ප්‍රභේදගතව පවතිනවා. මෙතෙන්දි මම මතක් කළේ බ්‍රහ්මයන්ගේ හැ දෙවියන්ගේ හැ මිනිස්යන්ගේ හැ තිරිසන් සත්තුන්ගේ හැ කියන මේ කුමන හැකින් බැලුවත් මේ සවිඥානක රූපය දිහා මේ නාම රූප ධර්මයේ දිහා ඒ හැමෝටම තම තමන්ගේ කෙලෙස් මට්ටම මත ගෑවිලා තැවරිලා තව සතෙක් පුද්ගලයෙක්ම හම්බ වෙයි මිසක එයින් ඔබට කවදාවත් යන්නේ නැහැ ගිහිල්ලා නැහැ. එතකොට ඒ විදිහටයි අපේ ඇස් ඉදිරි පිටටත් යම් සවිඥානක රූපයන් එනකොට නැත්තම් මේ නාම රූප දෙක පවතින තැනක ඒ සවිඥානක කයේ ඒ නාම රූප දෙකේ යථා ස්වභාවය හීනකින්වත් දන්නේ නැතුව සත්‍ය පුද්ගලයෙක්ම හම්බ වෙනවා සත්‍ය පුද්ගලයෙම ඉන්නවා කියන තැනකින් අපිට හම්බ වෙලා තියෙනවා. අපේ ඇස් ඉදිරි පිටේ දෙවියෝ කියන තැනක් ආවත් එතනද තියෙන නාම රූප දෙක අපිට පේන්නේ නැතුව දෙවියෙක්ව පෙනේ. බ්‍රහ්මයේ කියන තැනක නාම රූප ධර්මයක් තියෙන තැනක ඒ නාම රූප දෙක අපේ ඇස් ඉදිරි පිටට ආවොත් ඒ නාම රූප ධර්මෙ පේන්නේ නැතු බ්‍රහ්මයක් පෙනේ. තිරිසංගත සත්තු කියන තැනක පවතින නාම රූප දෙකේ යථා ස්වභාවය නොදැන නොදන්නා වූ අපේ ඇස් ඉදිරි පිටට ඒ නාම රූප දෙක આવොත් අපිට තිරිසංගත සත්වයෝ ප්‍රේතයෝ අසුරයෝ නිරය සත්වයෝ හම්බ වෙයි. මම මෙතනදී මතක් කළේ පින්වතුනි තථාගතයන් වහන්සේ රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා දේශනා කළේ ඉතා වටිනා ගැඹුරු අර්ථයක් උළුගන්වලා. පින්වතුනි කාම භූමිය රූප භූමිය අරූප භූමිය කියලා තුන් භූමියක් තුන් ලෝකයක් ඒ වගේම 31 තලයක් බෙදිලා තියෙන්නේ කෙලෙස් මත. බ්‍රහ්මියෝ දෙවියෝ මිනිස්සුයෝ ආදී සත්තුයෝ ලැබෙන්නේ උස් පහත්කම් පැත්තකින් තැබේවා සත්තු පුද්ගල හැඟීමක් ඇති කරන සත්තු පුද්ගල භාවයක් යුක්ත බව අපිට ලැබෙන්නේ අවිද්‍යාවක කෘත්‍යයක් මත. මේ 31 තලය මේ තුන් භූමිය පින්වතුනි බෙදිලා තියෙන කෙලෙස් මත. අපි කියමු අපි මුලින් මතක් කළ විදිහට මේ යතහ ස්වභාවයෙන් පවතින නාම රූප දෙක යතහ ස්වභාවයෙන් පවතින නාම රූප ධර්මයෝ පිරිසිඳ අපිට දකින්න පුළුවන් නම් පින්වතුනි එතකොට මෝහය නැහැ අවිද්‍යාව නැහැ. එහෙම වුණොත් සත්‍යෙක් පුද්ගලයෙක් පෙනෙන්නේ නැහැ. එහෙම උනොත් ඇලෙන්න ගැටෙන්න ධර්මතාවයක් හම්බ වෙන්නේ නැහැ. රාගක් හේෝ දේශක් හේෝ මෝහක් හේෝ නිබ්බාණං කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ රාග ද්වේෂ මෝහ යම් කිසි වෙලාවකදී අපි තුල නිරුද්ධ වුණොත් ඒ කියන්නේ නාම රූප ධර්මියෝ නාම රූප ධර්මයක් විදිහටම පෙනෙනවා යථා භූත ස්වභාවේ යථා භූත විදිහටම පෙනෙනවා යථා භූත ඥාන දර්ශනේ අකෝප්‍ය බවක් නැහැ කෝප්‍ය බවක් නැහැ අකෝප්‍යයි වෙනස් වෙන බවක් නැහැ වෙනස් වෙන්නේ නැහැ මෙන්න මේ නාම රූප ධර්මයෝ පිළිසිඳ දැක්කොත් පින්වතුනි අපිට අතහැරෙන්නේ නිර්සත්‍යෝ අපිට අතහැරෙන්නේ ප්‍රේතයෝ අපෙන් මිදෙන්නේ අසුරයෝ අපෙන් මිදෙන්නේ තිරිසංගත සත්තු අපේ මනසෙන් මිදෙන්නේ මිනිස්සයෝ අපේ මනසෙන් මිදෙන්නේ දෙවියෝ අපේ මනසෙන් බ්‍රහ්මයෝ මිදෙන්නේ කිසිම තැනක බ්‍රහ්මියෝ දෙවියෝ මිනිස්සයෝ ආදී ධර්මයෝ හම්බ වෙන්නේ නැත්තම් කිසිෙක් තලයක් පනවන්න පුළුවන් වෙයිද? කාමාවචර රූපාවචර අරූපාවචර භූමියක් පනවන්න පුළුවන් වෙයිද? බෑ. අපිට කාමාවචර රූපාවචර අරූපාවචර තුන් භූමියක් හම්බුනේ මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මියෝ ඉන්න නිසානේ. ඒ වගේම කාම භූමියේ උස්පහත්කමක් ලැබුණේ සතර අපායක් මිනිස්යෝ දිව්‍යෝ ඉන්න නිසානේ. ඒ වගේම 31 තලයක් කියලා තල 30ක 31කට බෙදුනේ මේ සත්ව පුද්ගල භාවයේ මතනේ. පින්වතුනි නාම රූප ධර්මයේ පිරිසිඳ දැකලා නැත්තම් මේ සවිඥානික කය පිරිසිඳ දැකලා රාග දේශ මොහ දුරුණු තියම් කිසි කෙනෙකුට එයාට දුරුුණේ පින්වතුනි 31 තලය. එයාට දුරු වෙන්නේ මනුස්ස ගතිය, දේව ගතිය, තිරිසන් ගතිය, പ്രേත ගතිය, නිරය ගතිය. මේ පංච ගතියයි යගෙන් මිදෙන්නේ. රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කෙලෙස් ටික පිරිනිවියොත් කෙලෙසුන්ගෙන් උපදවන ලද තුන් භූමිය නොහට ගන්න තත්ත්වයටපත් වෙනවා. එතකොට වෙන්නේ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගේ ඉපදීම නැති වෙන එක. මේ නාම රූප දෙක ඇසිදිරි පිටට එනකොට නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා මිනිස්සෙක් අපි තුල උපන්නන්නේ මිනිස්සයා කියන අදහසක් උපන්න ඔය ටික කර්ම භවයේ. මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා නාම රූප දෙකක් ඇසිදිරි පිටට එනකොට මිනිස්සයා කියන අදහස තමන් තුල ඉපදෙන ගතිය තිබුණොත් හොඳට දැනගන්න ඔක තමයි කර්ම භවය. කියන්නේ එහෙනම් උප්පත්ති භවයේ හිස් නැහැ. මිනිස්සු ගාව උපදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට ජාති නිරෝධුණු භව නිරෝධෝ ජාති නිරෝධ මේ නාම රූප දෙක පිරිසිඳ දකින්නකම හින්දා නාම රූප දෙක දකින්නකොට නාම රූපයන්ගේ ඇත්ත ඇති හැටි දක්නාකම නිසා මෝහය නැත්නම් පුද්ගලයක් සත්‍යයක් හැටියට නොදකින්නකම නිසා ඇලින් ගැටින් දෙක නැත්නම් රාග දේශ මෝහ දුරු වුණොත් ඔබ තුල සත්ව පුද්ගල බව උපදුනේ නැත්නම් මනුස්සකම උපන්නේ නැත්නම් ප්‍රතිසන්දි වශයෙන් යන්න මනුස්සකමක් තියනවද? ඒ වගේම සවිඥානක කයක් නැත්තම් නාම රූප ධර්මයක් එකට පවතින අපේ ඇස් ඉදිරි පිටට આવුත් ඒකේ සියුම්කමක් තියෙන්න පුළුවන්. නමුත් නාම රූප ධර්මයක්මයි. ඒ නාම රූප ධර්මයක් ඒ නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය තේරුම් ගන්න පුළුවන්කම ලැබුණු කම නිසා දෙවියෝ කියන සංඥාව අපි තුල උපදින්නේ නැත්තම්, දෙවියෝ කියන අදහස අපි තුල උපන්නේ නැත්තම් පින්වතුනි ඒ තමයි කර්ම භවය නේ. ඒ කියන්නේ දෙවියෙක් වෙලා උපදින්න තියෙන හේතුව නැහැ. මේ සවිඥානක නාම රූප දෙක, සවිඥානක නාම රූප දෙක පිරිසිඳ දකින නුවණ දියුණු වෙලා තිබුණොත් ඉතා ප්‍රණීත සියුම් මට්ටමක වෙන්න පුළුවන්. ඒ නාම රූප දෙක ඇසිද් රිපිටිට එනකොට ඒ නාම රූප දෙකත් ඒ නාම රූප දෙකට පත්ති ටිකක් දක්න නුවණම ඉදිරිපත් වුණොත් බ්‍රහ්මයේ කියන සංඥාව, බ්‍රහ්මයේ කියන අදහස අපි තුල උපදින්නේ නැත්තම් පින්වතුනි ඒ තමයි බ්‍රහ්ම ලෝකෙ උපදින්න තියෙන හේතුව නැතිවීම. පින්වතුනි චිත්තචෛසික ටික හොඳට පිරිසිදු දැක්කොත්, නාම ධර්ම හොඳට පිරිසිදු දැක්කොත්, නාම ධර්මයන්ගේ ප්‍රත්‍ය ටික ප්‍රත්‍ය සමුප්පන්න වූ චිත්තචෛසික ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා හොඳට පිරිසිදු දැක්කොත් ඒ චිත්තචෛසික ටික නිසා අරූපී බ්‍රහ්මයේ කියන සංඥාව අපිට උපදින්නේ නැත්නම් ඒ අරූපතලයේ උපදින්න තියෙන හේතුවයි නැති වෙන්නේ. ඒ වගේම ඖදාරික මට්ටමේ, රළු මට්ටමේ, ඖදාරික රළු මට්ටමේ ත්‍රිසංගත සත්‍යයේ කියන තැනක තියෙන නාම රූප දෙක නැත්තම් ඒ සවිඥානක කය අපේ ඇස් ඉදිරි පිටට එනකොට, අපේ ඇස් ඉදිරි පිටට එනකොට අපිට ඒ පච්චේ පරිග්ගහ ඥානය හොඳට මොහු කුරලා නම් තියෙන්නේ, ඒ ධම්මට්ඨිත ඥානය හොඳට පිහිටලා නම් තියෙන්නේ, ඒ නාම රූප ධර්මය පිරිසිඳ දකින්න යථා භූත ඥාන දර්ශනේ එළඹ නම් සිටින්නේ, අපි තුල ත්‍රිසං සත්‍යය කියන අදහස උපදින් නැත්තම් පින්වතුනි ඒ කර්ම භවයයි නැති වුනේ. ඒ කියන්නේ ත්‍රිසනෙක් වෙන්න තියෙන හේතුවයි නැති වෙලා තියෙන්නේ. තමන් තුල දිටිදමියේම මේ නාම රූප දෙකේ ත්‍රිසංකම උපදින්නේ නැත්තම් ආය සිහි කළා ප්‍රතිසන්දි වශයෙන් යන්න ත්‍රිසං භවයක් ලැබෙයිද? පින්වතුනි ඒ වගේම මේ සවිඥානක නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම නිසා අපි නිරේ සත්‍ය ප්‍රේතය අසුරය ගැන කතා කළා නම් එතනද තියෙන නාම රූප ධර්මය පිරිසිඳ දැක්කහම ඒ නාම රූප ධර්මයන් පිරිසිඳ දැකීම තුල සත්‍යයේ නිරි සත්‍යයේක් පෙරේතෙක් අසුරයෙක් කියන සංඥාව අදහස අපි තුල උපදින් නැත්තම් පින්වතුනි ඒ නැති වෙන්නේ ප්‍රේත ලෝකයට තියෙන හේතුව, ඒ නැති වෙන්නේ අසුර ලෝකයට හේතුව, ඒ නැති වුනේ නිරේත තියෙන හේතුව. කර්ම භවය නැත්තම් උප්පත්ති භවය නැහැ. එහෙම උප්පත්ති භවයක් නැත්තම් ජාති නැහැ. යම් කිසි කෙනෙකුට මේ නාම රූප ධර්මය හොඳට පිරිසිඳ දකින්න පුළුවන් නම් එයාට පුළුවන් තමන්ගේ මනස තුලම දකින්න ජාති නිරෝධෝ කියලා, ඉපදීම නැති වුණා කියලා. තමන් තුල මේ නාම රූප දෙක දිහා බලලා manussකම උපදින්නේ නැත්තම්, මේ නාම රූප දෙක දිහා බලලා දේවකම උපදින්නේ නැත්තම්, බ්‍රහ්මකම උපදින්නේ නැත්තම්, ප්‍රේතකම, අසුරකම, නිරිකම, තිරිසංකම උපදින්නේ නැත්තම් නාම රූප ධර්ම හොඳට පිරිසිඳ දකිනවා නම් ඒ තමන්ට නැති වුණේ මොකද්ද? තුම් භූමිය. තුම් භූමිය උපදින්න තියෙන හේතුව තේසං තේසං සත්තානං ධම්මේ ධම්මේ සත්තනිකයි ජාති කියන ටික තමයි ඉපදීම. බහුව නිරෝධෝ ජාති නිරෝධෝ. මෙන්න මේ ඉපදීම නැති වෙනවා. ජාතිය නිරුද්ධ වුනොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. පින්වතුනි, අද දවසේදී මේ ආචික්කන දේශනාවට, ඒ කියන්නේ යම කියන ක්‍රමයට කරන මේ දේශනාවට, මේට වඩා වැඩි කාලයක් ලැබිලා නැහැ. ඒ නිසා අද දවසේදී මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. නමුත් මේ නිරෝධ ධාතු යථා ස්වභාවයේ තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදි ඒ අර්ථයේ පිහිටලා නියම නිරෝධ ධාතුවේ ලක්ෂණය මොකද්ද කියලා තේරුම් අරගෙන භව ගමන නිවා කරගන්නට අවශ්‍ය වටපිටාව සැකසෙන්න ඕනෑ ආකාරයට ඉතුරු ටික විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා ඊගාව දේශනාවෙන්. ඒ නිසා මේ දේශනාවටම සම්බන්ධ කරලා දේශනා කරන ඊගාව දේශනාවත් පින්වතුන් ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ දේශනාවේ විස්තර කරපු ටික, විස්තරي අවසන් කරපු ටිකත් හොඳට මතක තබා ගන්න ඕනේ. ඊගාව දවසේ දේශනාවට මම එනකොට මට මුලින් මේ අවසන් කරපු තැන අමතක වුණොත් මට මතක් කරලා දෙන්න පුළුවන්කම ඕගොල්ලෝ ගාව තියෙනවානේ. ඒ නිසා හොඳට මේ අවසන් කරපු දේශනාවේ අවසන් තැනත් හොඳට හිතට ගන්න. මම මේ කතා කරන්නේ බොහොම වටිනා, බොහොම ගැඹුරු ධර්මතාවයක්. මේක තේරුම් ගත්තොත් තම තමන්ගේ මනසින් මේ භ්‍රමචර්යාව දකිමින් දුකේ නිවීම, Nirodhe කියන එක මේකයි නේද කියලා දකිමින් බල බලා කරන්න පුළුවන් මට්ටමක් ඒ. ඉතින් මේ දේශනාව ඉතුරු ටික නැවත මතක් කරනකම් අද දවසේදී මේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පින් අනුමෝදන් කළ යුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත්, ඒ වගේම ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා, සද්බ්‍රහ්මචාරීන් වහන්සේලා, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා, ගුරුවර දෙමව්පිය ආදී සත්පුරුෂ උත්තමයන්ටත් මේ කුසලයේ එකසේ හේතුපනිශ්‍රේ වේවා කියන අදහසින් හැමදෙනාම සාදු කියන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සුවං පදන්ති. Thank you.